මෙසේ තමාගේ අස්වාස පස්වාස කයෝ කය නොනින් බලන පුළුව වාසය කරයි. ඊට පස්සේ කියලා තියෙනවා විරමාගේ අස්වාස පස්වාස කයෝ කය නොනින් බලන සුළු වාසය කරයි කියලා. ඊට පස්සේ ඊළඟට තියෙනවා තමාගේ විරමාගේ අස්වාස පස්වාස කයෝ කය නොනින් බලන සුළු වාස්කෝ වාසය කරයි. ඉතින් අනිත් එක අස්වාස පස්වාස කයෙහි උප්පත්තිය නොනින් බලන සුළු හෝ වාසය කරයි කියලා. ඒකෙන් කොහොමද අපි ප්‍රැක්ටිකලි මේක කරන්නේ?
ඔක පාලියෙන් මං හිතන්නේ ඇත්තේ රාජ්‍ය සිටි අජත්තං
ආය
කායනුපස්සී විහෙරති බහිද්දාව කාය කායනුපස්සී විහෙරති ඒක තමයි මං කිව්වේ. දැන් අපිට අර මේ ලෝකෙට අයිති මට්ටමේ ඕක හිතාගන්න ටිකක් අමාරුයි කොහොමද කරන්නේ කියලා. ලෝකෝත්තර පැත්තට යනකොට තමයි අර මේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්ංගමෝ කියන එක පෙන්වයි.
ඔව්. ඔය අර මට මතක එක්සැම්පල් එකක් කරන් පෙන්වුවා අර කකුලේ
දැන් අන්න
රිදෙනකොට මේ මොකද සිතෙන් පෙන්වනවා මේ කකුලේ රිදුමක් කියලා. එතකොට අපේ අත යනවා කියලා.
ඔව්. එතකොට දැනෙන්නේ රිදුම ගැන හිතනකොට අපිට මනසට කකුලක් මෙනෙහි වෙනවා.
ඔව්.
ඊළඟට ඒක ශරීරයට අයිති සතර මහා ධාතු රූපයක් බවට පත් කරනවා.
ඔව්. මේක ටික කොහොමද අපි ඇප්ලයි කරන්නේ? මේ ආනාපාන සතිය.
ඒ දැන් ඒ ඕන රූපයකට ඔක දාන්න පුළුවන්. එතකොට ඔතන රූපේ වෙන්නේ හුස්මනේ.
ඔව්.
ආස්වාසේ හරි ප්‍රාස්වාසේ හරි. එතකොට ආස්වාසේ තියෙනවා කියලා දැන් ආස්වාසය තමයි එතකොට ඔන්න රූපේ ඉති රූපං.
ඔව්.
දැන් ඒක තියෙනවා කියලා දැනගත්තේ කොහමද?
ඔව්.
මොනවද දැනෙන්නේ?
කියන්නේ දැනෙන්නේ මේ වේදනාව ඉන්නේ දැනෙන්නේ
අපිට. ඔව් වේදනාව දැනෙන්නේ කාය ස්පර්ශයට දැනීමක් නේ තියෙන්නේ.
ඔව් කාය ස්පර්ශයට දැනීමලා ඊට පස්සේ ඒක මොකද මේ මනෝ සම්පස්යෙන් ගන්න දෙන්නව නේද?
හරි. දැනීම ගැන අපි හිතනවා. මොනවද මේ
දැනෙන්නේ?
හිතනකොට පේනවා අන්න හුස්මක් කියලා. ආස්වාසයක් කියලා අන්න අර චිත්ත රූපේ හදනවා.
ඔව්.
ඊළඟට ඒක තියෙන්නේ එළියේ කියලා අර හුස්ම තියෙන තැනට දානවා. බාහිරයට දානවා. ඒ කියන්නේ හිතනවා කියන්නේ හිත ඇතුලේ පේන රූපේ.
මේ අත්‍යත්ත කියන එකනේ.
ඔව් රූපේ හැදුවට පස්සේ ඉතින් රූපේ අපි ඔය ඕන විදිහකට බෙදන්න පුළුවන්. අජ්‍යත්ත හරි බහිද්ද හරි. ඒ ලෝකෙට අයිති බෙදීමක් නේ. අජ්‍යත්තද බහිද්දද කියන්නේ. ඒ රූපේ බාරගත්තට පස්සේ ඒවට වැටෙනවා.
එතකොට දැන් අර මෙරමාගේ ආස්වාස ප්‍රස්වාස කයිහි ඕකිනකොට අපි මෙතන කොහොමද
බලන්නේ? ඒක ඔය මේ පරිවර්තනයේ වැරද්දක්. මෙරමා කියන එක අජ්‍යත්ත බහිද්ද කියන එක දැන් හුස්ම
බහිද්දම හිතන බහිද්දාව එන්නේ නැති මේ බහිද්දාව තමයි මම කියන්නේ මම මේකත් සිංහල ට්‍රාන්ස්ලේෂන්
එක
මෙරමා කියපම දාස් කරන්නේ පිටේ
පිට කෙනෙක්ගේ කියලානේ අතන පිට කෙනෙක්ගේ කියන එකට වඩා එන්න ඕන පිට කෙනෙක්ගේ හුස්ම කියලා ගන්න පුළුවන් ඒනට ඒක අපිට දැනෙන්නේ
නැහෙනි.
එතන ගන්න වෙන්නේ පිට කෙනෙක් හුස්ම කියලා හිතුවත් ඒ විදිහට කියලා එක විදිහකට හිතන්න පුළුවන්. ඊටත් වඩා ඔක ලේසි. දැන් අපේ හුස්මම අපි ශරීරයට අයිති කියලා හිතන කොටසක් තියෙනවා නැත්නම් බාහිරයට අයිති කියන කොටසකුත් තියෙනවා. ඒ පැත්තෙනුත් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හුස්ම පැනෙව්වට පස්සේ හුස්ම තියෙනවා කියලා හිතුවට පස්සේ ඒ කියන්නේ සතර මහා ධාතු රූපයක් කළාට පස්සේ ඔක අජ්‍යත්ත වෙන්නත් පුළුවන් බහිද්ද වෙන්නත් පුළුවන්. කයිකින් අනුන්ගේ කියලා ඕනනම් ගන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ. මේ වැඩේ තියෙන්නේ අපි ඕකේ දැන් හිතට තේන එක එළියේ පිහිටවුවා කියන තැන තමයි අතන අල්ලන්න තියෙන්නේ.
එතන අදහස් කරන්නේ
ඔව් අපි සිහිය පිහිටන්න ඕන. එතකොට සමුදේ තියෙන්නේ එතන. කියන්නේ
මොකද කිව්වේ?
සමුදේ සමුදේ කියන එක තියෙන්නේ එතන. අපිට මුලින්ම හිතට පේන එක අපි එළියේ රූපයක් බවට පත් කරනවා.
අස්කරෝ
දැනෙන්නේ වේදනාවක් ඒක ගැන හිතනකොට හිතට පේනවා චිත්ත රූපය. නේද? හිතෙන් හදන එක. ඒක හිතෙන් හදලා හිතට පෙන්වපු එකක් කියලා නොදන්න කම මත හිතනවා ඔය දැනගත්තේ එළියේ තියෙන හුස්ම ගැන කියලා.
ඔව්.
ඒකට අර සතර මහා ධාතු රූපයක් කරනවා හුස්ම.
ආවේ.
එතකොට අන්න එතන සමුදය දකින්න ඕන. දැන් හිතට පෙනුන එක එළියේ රූපයක් බවට බාර ගැනීමක් තියෙනවානේ. ඒක වෙන්නේ හිතෙන් හදලා හිතට පෙන්නවා කියන එකට සිහිය නුවණ පිහිටන්නේ. එහෙනම් තමයි අපි මේ එළියේ රූපයක් ගැන දැනගත්තා කියලා
හිතන්නේ.
ඔව්. ඒකට අන්න සමුදයක් තේනවා. ඒක යෙදුන් නැත්නම් එළියේ හුස්මක් පිහිටන්නේ නැහැ. මේ දැනීමක් ගැන හිතුවා. කාය ස්පර්ශ දැනීමක් ගැන හිතුවා.
ඒකට තමාගේ නිර්මාගේ තස්වාද පස්වාදකයි හිකීපුවම ඒක කොහොමද අපි ගන්නෙ?
ඒක දැන් දැනගත්තොත් දැන් තමන්ගේ හුස්ම කියලා දැනගත්තොත් අජ්ජත් වලට දාන්න පුළුවන්. මේ දැනගත්තේ අනුන්ගේ හුස්මක් නම් ඒක බාහිරට දාන්න පුළුවන්. ඒක විදිහක්. ඒක අනිත් විදිහ තමයි මේ මගේ හුස්මම අපි නාසයෙන් ඇතුල් වෙන්න කලින් ඒක එළියේ රූපයක්. ඇතුල් වුණාට පස්සේ මේ කයට අයිති රූපයක් කියලා වෙන් කරනවා.
ආහ්
එතනත් රජ්‍යත්ව බහිද්ද ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් මොකක් හරි හේතුවක් හින්දා බාහිර හුස්මක් තියනවා කියලා දැනගත්තා නම් අපි හිතමු කවුරු හරි කොරෝනا සද්දය ඇහෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මේ ඔයගොල්ලන්ට නම් ඔය මෙඩිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට හයි කළාට පස්සේ හුස්ම තියනවා කියලා දැනගන්නවද? එතනත් දැනගන්නේ වෙන කෙනෙක්ගේ හුස්මනේ. ඒකට ඒක තමන්ගේ කයට නෙවෙයිනේ ඇයිටි බාහිර.
ඔව්.
ඒ හුස්මක් තියන හුස්ම කයක් පනවනවා නම් ඒක එතකොට බහිද්ද වෙනවා. එතකොට එහෙම පැනෙව්වත් වෙලා තියෙන්නේ අපි මේ හිතෙන් දැනගත්තු එක එළියෙන් තියලා. බාහිරව කියලා ගත්තත් අභ්‍යන්තරව කියලා ගත්තත් ඒත් කරලා තියෙන්නේ අපි මේ හිතෙන් අදපු එක එළියේ තියනවා කියලා අරගෙන. නේද? ඒ
ඔතකට දැන් අස්වාද ප්‍රස්වාද කයෙහි උපත්ය නෝනින් බලන සුළු හෝ වාසය කරයි. ඊට පස්සේ කියලා තියෙනවා මේ ආනාපාන කයෙහි විනාශය නෝනින් බලන සුළු හෝ වාසය කරයි කියලා. ඒක කොහොමද දන්නේ අපි?
මේ පාලි වචන මේ කියන්නේ නම් උදේවය නැත්තම් සමුදය. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති.
ඔව්.
ඒ කියන්නේ හුස්ම හටගන්නේ මෙහෙමයි කියලා දකිනවා. නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා දකිනවා. එතකොට උපතයි නිරුද්ධ වීමයි දෙකම දකිනවා. එතන අපි අර ලෞකික විදිහට ගන්න පුළුවන් හුස්මේ හට ගැනීමයි ඉවර වීමයි කියලා. දැන් හටගත්තා දැන් නැති වුණා. අපි ලෝකෝත්තර පැත්තෙන් අර විදිහටම සමුදයයි අත්තංගමයයි පේනවනේ. මේ මෙතන මේ හිතේ හැදෙන එකේ ඇත්ත දැක්කේ නැත්තම් එළියේ එක පිහිටනවා. හිතේ හැදෙන එකේ ඇත්ත දැක්කොත් එළියේ පිහිටන්නේ නැහැ.
දැන් අපේ කය හැදෙන එකේ මේ කියන්නේ සමුදි හැටියට මොකක්ද අපි ගන්න එකත් අවිද්‍යාව තෘෂ්ණාව කියලා ගන්නවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි කියලා ගන්නවද? අවිද්‍යාව තෘෂ්ණාව හැටියටද ගන්නේ අපේ දැන් අජ්ජත් කය ආස්වාද ප්‍රස්වාස සමුදිට?
දැන් ඔතන තේරුම් ගන්න අජ්ජත් රූපයක් අපි පැනෙව්වහම තියෙනවා කියලා බාරගත්තාම
ඔව්
ඒ කියන්නේ එළියේ රූපයක් තියෙනවා කියලා දැන් බාර ගන්නවා සතර මහා ධාතු එක.
ඔව්
ඒක වෙන්නේ මනසට පේන හුස්ම කියන චිත්ත රූපයක් පේනවනේ ඉස්සෙල්ලා මනසට. ඒකේ ඇත්ත ඇත්ත නොදන්නකම හින්දා තමයි අපි ඔය බාහිර කියන මෙතන අජ්ජත් කියන සතර මහා ධාතු මට්ටමට
ගේන්නේ. ඔව්.
ඒ කියන්නේ අපි අර නিত্য කරනවා නැත්තම් පිහිටවනවා කියන එක.
නিত্য
කරනවා. ඔව්. තකොට ඒ හේතු යෙදුණා නම් ඒක තියෙනවා කියලා හිතනවා. ඒ හේතු යෙදුන් නැත්තම් කියන්නේ අපි ඔකේ ඇත්ත දැක්කොත්.
ඔව්.
පිහිටන්නේ නැහැ. ඒකට හේතු යෙදෙනවා කියන්නේ
අවිද්‍යාවයි කුස්නාවයි ගත්තොත් ඒක හරියන්නේ.
ඔව්.
හරි වගේ
එහෙමද? ඔව් ඔව් ඒ ටික යෙදිලාමයි. එළියේ පිහිටනවා කියනකොට අවිද්‍යාව ඊළඟට මුලාවත් යෙදිලා. මෝහය.
ඔව්. ඔව්.
ඊළඟට තෘෂ්ණා, තණ්හා, දික්ටි, මාන කියන ටික යෙදෙනවා
උඩට. හරි යෙදිලා
නේද? ඔව්. ඒ කියන්නේ එළියේ තියෙන දෙයක්මයි මේ දැනගත්තේ කියන මට්ටමට එනකොට ওই ටික යෙදිලා. ඒක තමයි අර ප්‍රපංච කියලාත් අපි කතා කළේ.
ඔව් ඔව්.
බාහිරේ තියෙන දෙයක් ඉදිරියට බාර කරා.
ඔව්. මේ දැන් ඒ කියන්නේ අන්න මෙහෙම තියෙනවා ඊට පස්සේ මේ මේ හුදෙක් මේ නැන වැඩිම පිනිස සිහිය වැඩිම පිනිස වී තෘෂ්ණා දුෂ්ටි ඇසුරු නොකලේ වාසය කරයි කියලා.
ඒ කියන්නේ බාහිරව නিত্য කලේ නැත්තම් සත්‍ය තමයි යෝග. මනසට පේන එක මනසෙන්ම හදලා පෙන්නුවා ඒක එහෙමම නැති වෙනවා. ඒක බාහිර රූපයකට සම්බන්ධයක් නැහැ.
නැහැ
කියන අවබෝධය આવුත්.
ඔකේ.
නේද?
ආයේ විදියට නේද? ඒක අන්තිමට කියන එක ස්කන්ධ ලෝකයේ මේ රූපাদি කිසිවක් මම මගේයි නොගනි. මේ එතකොටසල් තියෙන මේ මහණෙනි මෙසේ මහණතෙම කයෙහි කය නුවණින් බලන සුළුව වාසය කරයි කියලා.
ඔකේ ඔය
සිංහල ලෝකයේ අස්සාල තියෙන්නේ.
ඒක සිංහල එකේදී ඔය වෙනස් කරන පාලියෙන් තියෙන නචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ ස්කන්ධ
අස්වාස ප්‍රස්වාස ඒක ලෝකේ කියලා ගන්නව එහෙමද?
ඔව් ඔව්. කියන්නේ රූප රූපස්කන්ධය කියන ලෝකයේ කිසිම දෙයක් උපාදාන කරන්නේ නැහැ.
ආ
අල්ලගන්නේ
නැහැ. ඔව් හරි හරි. මේ මට නිකන් මෙන්න මෙහෙම කල්පනා වුණා මේ මම එකක් ඔයගේ අහන්න. දැන් මෙතන දැන් ආස්වාද ප්‍රස්වාස ගන්නවා කියලා අපි දැනගන්නකොට මේ එතකොට පංච උපාදානස්කන්ධයක් හැදිලා නේ තියෙන්නේ අපිට.
ඔව්.
හෙම ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි හුස්ම ගන්නවා පිට කරනවා කියන එක මෙතන පංච උපාදානස්කන්ධය තමයි අපි ඇත්තටම දැනගෙන
තියෙන්නේ.
එතකොට ඒකේ සමුදය අෂ්ටාංගමේ බලන්න අපිට ඉතින් කරදරෙන්නේ නැහැ නේ මොකද මේ පංච උපාදානස්කන්ධය මේ හැදෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසානේ. අරකට අනිත්‍ය සංයෝ සූත්‍රයේ තියෙක මේ ෆෝමියුලා තමයි අප්ලයි කරපුවා මෙතන සමුදය අෂ්ටාංගමයි එනවා. එතකොට
සමුදය
බාහිර කියලා ගන්නකොට අපි බාහිර කියලා අපි හිතන එකක් නේ කියන්නේ අපි බාහිර කියලා හිතුවම මම මගේ යාළුවෙක් කියලා හිතුවම එතන ඉන්නේ ධම්මාරම්මණයක් සිහි කිරීමක් එතනම හදින්නේ පංච උපාදානස්කන්ධයක්. ඒ විදිහට ගත්තොත් මේ ඒ විදිහට ගන්න පුළුවන් දෙ කියලා මම අහන්නේ.
ඔව් ඒ විදිහ තමයි. හැබැයි ඔයා දැන් අදහස් කරන්නේ දැන් අර අභ්‍යන්තර එකේදී කිව්වේ අවිද්‍යාව තණ්හාව කියලා.
ඔව්
කියන්නේ මොකද්ද කියන එක ගැන අදහසක් තියෙන්න ඕනේ. මොකද්ද උතන අවිද්‍යාව
කියන්නේ? පංච උපාදානස්කන්ධය හැදෙන එකට හේතුව දැන් හේතු හැටියට ගත්තම දැන් ඔය අවිද්‍යාවයි කුස්නාවයි ප්‍රධාන හේතු හැටියට දීලා තියෙන්නේ.
ඔව් ඒක මේ දීලා තියෙන හින්දා කියන එකයි මොකද්ද ඔක අවිද්‍යාව කියලා අදහස් කරන්නේ.
ඔව්
මොකද්ද නොදන්නේ. දැන් අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදන්න කමක් නේ.
ඔව් ඇත්ත ඇති හැටියට ඇත්ත දන්නේ නැති එක. ආ ඔයා හන්නේ මේ මොකද්ද ආස්වාද ප්‍රස්වාසයේ මොකක්ද අපිට තියෙන අවිද්‍යාව
කියන්නේ.
ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ අපි මෙතන අපිට කියන්නේ තියෙනව දෙයක් පිටිටලව කියලා අපිට ගන්න බැහැනේ මෙතන තියෙන විදිහට. ඒ කියන්නේ මේක මේ අපිට කිසි දෙයක් පිටිටලව තියෙනවා කියලා ගන්න බැහැ. නමුත් එහෙම එක අපි හිතන්නේ මෙතන ආස්වාද ප්‍රස්වාස කියලා දෙයක් තියෙනවා කියලා.
දෙයක් එළියේ දෙයක් තියෙනවා කියලා.
ඔව් ඔව්. මේක මේ තියෙනවා කියලා හැඟීමක් මෙයා අපි ඉන්නේ.
වේදනාවක් හින්දා හිත දැනගත්තා විතරයි වේදනාවක් තියෙනවා කියලා. ඒ වේදනාවට අනුව හිතනකොට තමයි හුස්ම කියන මේ රූපයක් ලැබුණේ.
ඔව්.
ඒකත් හිතට පේන එකක්.
ඔව්.
ඒක එළියේ තියෙනවා කියලා ගත්තු එක තමයි අවිද්‍යාව. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. හිතට පේනුනේ ඒක
කියලා ගත්තේ පරිස්සියාහාරය.
හිතට පේන එක කොහමද එළියේ තියෙන්නේ? බාහිර රූපයකට සම්බන්ධ වෙන්නේ. අන්න එතන ඇත්ත ඇති හැටි නොදන්න කම යෙදෙනවනේ.
ඔව් ඔව්. එතන මාවිද්‍යාව යෙදෙනවා.
ඔව්. ඒ හින්දා තමයි මේ රූපයක් උපාදාන කරන්නේ. රූපයක් බාරගන්න. ඔව්. අන්න ඒ විදිහට ඒකේ තේරුමක් ඇතුව දකින්න ඕන. නිකම්ම මේ විද්‍යාව තණ්හාව කිව්වට ඒක අර වචනේ කියනවට වඩා ඔව් ඒක
දැනගන්න
අදහස තමයි හිතට දෙන්න ඕන.
ආ
මොකද්ද විද්‍යාව? ඔව් මෙතන අවිද්‍යාව මොකද්ද කියන එක. එතකොට අවිද්‍යාවෙන් පිහිටපු එක බාර ගැනීම තුල තමයි ළඟට අර තණ්හා දික්ටි මේ ටික යෙදෙන්නේ.
ආ හරි හරි අවිද්‍යාව. ඔව් අවිද්‍යාවෙන් බාරගත්ත නිසා.
ඔව් අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කම. මොකද්ද ඔතන ඇත්ත හිතේ ඇති වුණ දේ එළිය රූපයකට අයිති නැහැ. එළිය රූපයක් කරලා ගන්න බෑ. තව විදිහට කිව්වොත් නিত্য සංඥාවෙන් ගන්න බෑ.
ගන්න බෑ. හොඳයි.
එළිය පිහිටවන්න බෑ කියන්නේ අනිත්‍යයි කියන එක. පිහිටවුවොත් නিত্যයි. ඔව්. එතකොට ඒක නුවණින් දැකලා විද්‍යාව කියනවා නම් හරි. එහෙම නැතුව නිකන් ගොඩක් පුරුදු වෙලා ඉන්නේ ඔබ කටපාඩම් ගන්න විද්‍යාව කියන්නේ මේ ඊට වඩා ඒක අදහස ගන්න.
අදහස් කන්නේ ඉගෙන දුකක් කියලා මේ දුකක් කියලා ගන්න. ඉතින් එතකොට දැන් දුක අපිට
ඇයි දුක කියන්නේ කියන එක දන්නේ. දුකක් කියලා කියනවා.
ඇයි දුකක් කියන එක අනිම ඔන්නතන මේ මට නිකන් හිතෙන්නේ මෙහෙමයි මේ එතන දැන් අපි ඇලිහෙන් අපි ගැට් ඇලුනොත් ඒකෙන් අපිට හැදෙන්නේ මේ මොකද්ද උපාදාන වෙලා මේ උපාදාන වෙලා භවයේ හැදිලා අපිට උත්පත්තියක් නේ ගෙනල්ලා දෙන්නේ දු ඒ කියන්නේ දුකක් නේ ගෙනත් දෙන්නේ ඒ විදිහට කියලා මම
හිතුවේ. ඒ ටික ඔය ක්ෂණය තුල තියෙනවා. දැන් ඔතන අපි
මේ ක්ෂණය තුල ඒ ටික තියෙනවද කියලා දහන්නේ.
ඔව්. ඒ කියන්නේ උපතක් දෙන එක භවයක් පවත් දෙන එක ඔය මොහොතේද නැත්නම් අනාගතයේදත්
භවයේ කියන එක මම හිතන්නේ මේක ගන්න පුළුවන් මේ මොහොතේම කියලා මේ විදිහට දැන් අපි උතන දැන් පංචපාදානස්කන්ධයක් කියපම නාම රූපයක් මේ ඇති වෙන්නේ නාම රූපයයි විඥානයයි. එතකොට දැන් අපි මේ නාම රූපේට අපි මේ සිතිවිලි අපි හිතුවම නාම රූපේට දැන් අපි කැමැත්තෙන් හිතුවම එතකොට මේ ඒවයින් ඊට පස්සේ සලායතන හැදිලා මේ සලායතන හැදිලා ඊට පස්සේ මේ පස්ස වේදනා එහෙම ගිහිල්ලා හැදෙනවා. නමුත් ඒකෙන් ඒ කියන්නේ සලායතන හැදෙනවා කියන්නේ තව පංච උපාදානස්කන්ධය කොතනින් හැදෙන එක නේද? ඒක නිරුද්ධ වුණාම මේ ඊළඟට හැදෙන පංච උපාදානස්කන්ධය මේකේ සලායතන හැටියට ගන්න පුළුවන් කියලා. අපි සිතුවිලි පහල කරනකොට මේ නාම ධර්ම වලට නාම රූපයට ඊට පස්සේ ඒ සිතුවිලි මේ දැන් කියන්නේ මන ආයතන හැදෙන එක ධම්මාරම්මණයක් වෙලා මේ මන ආයතනත් එක්ක ගැටිලා ඊට පස්සේ එතන සලායතනේ හැදෙනවනේ. ඊට පස්සේ අර මේ සර්කල් එක යනවනේ මේ අර විදිහට.
ඔව්
ඒ කියන්නේ තව පංච උපාදානස්කන්ධයක් හැදෙනවා මේක හේතු කොටගෙන. ඒක මේ භවයේ හැටියට ඒ කියන්නේ correspond වෙනව නේද ඒක?
ඔව් ඔතන මේ මම නම් මට හිතෙන්නේ ඔය දැන් අපි නිත්‍ය සංඥාවෙන් ගන්න එකමයි බව කියන්නේ. ඒ කියන්නේ පැවැත්මක් දෙනවා ඒක.
පැවැත්මක් දෙනවා කියන්නේ
තියෙනවා කියන අර්ථයට යනවා. එතකොට බව තියෙන බවක් දෙනවා. තියෙන බවක් දෙනකොට ඒකට උපතකුත් දීලා අපි.
උපතකුත් දෙනවනේ. මොකද නාම රූපයක් දැන් මේ අනිත්‍ය දෙයක් අපි අනිත්‍ය කියලා දන්නේ නිසානේ එතන අපි මේ හැලෙන්නේ ගැටෙන්නේ.
අනිත්‍ය වුණා නම් දැන් නිට්ටය බවක් එන්නේ නැහනේ. එතකොට බවයක් පිටින්නේ. අනිත්‍ය බව දැක්කෝ.
නාම රූපය. ඔව්. අපි සිතිවිලි පහල කරන්නේ ඒකට ඇලිලා අපි කියන්නේ අපි හිතේ තියෙන්නේ මේක නිත්‍ය දෙයක් කියලා.
නිත්‍ය දෙයක් කියනකොට හිතේ තියෙන මේ එළියේ පවතිනවා කියලා අරගෙන.
ඔව්. එළියේ පවතිනවා කියලා ගන්න පුළුවන්. නමුත් හිත ඇතුළේ වුණත් අපිට දැන් ඔය අපි දැන් ඔය එක කී දේවල් හිතලා සිතිවිලි දැන් චේන් එකක් වගේ දිගට යනවනේ. ප්‍රපංචද කියලා මේ සිතිවිලි දිගට යනකොට මෙතන පංච උපාදානස්කන්ධ නේද හැම තිස්සෙම හැදෙන්නේ එතකොට.
ඔව් පංච උපාදානස්කන්ධ කියනකොට තේරුම් ගන්න ඒකේ අර රූපයක් උපාදාන කරලා තියෙනවා.
ඔව්.
ඒ රූප උපාදාන කරපු රූපය තියෙනවා කියන්නේ ඒක එළියේ තියෙනවා කියලා බාර අරන් තියෙනවා.
බාර අරගෙන තියෙනවා.
ඔව්. හිතට මතක් වුණාට
හරි. ඔව් ඒක එළියේ තියෙනවා කියලා බාර අරගෙන තියෙන මම හිතන්නේ ඔව් මට ඒක තේරෙනවා ඇත්තටම. දැන් අපිට මේ හිතට සිතුවිලියට අපි දන්නේ නේ හිතේ කියලා අපිට කෙලින්ම යන්නේ මේ බාහිරට යන්නේ
හිත. ඔව්. බාහිරේ තියෙනවා කියලා බාරගන්න මට්ටමට යනවා. එතකොට තමයි රූප උපාදානෙ වෙන්නේ.
ඔව්.
එහෙම එළියේ තියෙනකොට අර නිත්‍ය කරලා. එළියේ තියෙන දෙයක් නේ. නිත්‍ය සංඥාවෙන් අරගෙන අපි දන්නේ නේතුව.
නිත්‍ය සංඥාවෙන් අරගෙන.
ඔව්. ඒ කියන්නේ එළියේ තියෙන දෙයට පවතින බවක් පනෝලා. පවතින බව.
ඔය ක්‍රමයට හැදෙන පංච උපාදානස්කන්ධයත් අර බව සකස් වීම හැටියට ගන්න පුළුවන්ද?
ඔව් ඔව්.
පුළුවන්.
ඒක තමයි මම කියන්නේ. දැන් එතන ඒක බාර ගැනීමමයි බව කියන එක. ඒකට ඒකට අපි උපතකුත් දීලා. බවපච්චයා ජාති කියන එක.
ඔව්.
ඒ දැන් ඒ ටික ඔක්කොම මම කියන්නේ ඔතනම තියෙනවා කියලා.
හරි.
ඒක ඒක පැහැදිලි කිරීමක් කියන්නේ මට හිතෙන්නේ ඒ අදහසෙන් තියනවා කියන එක.
ඔව්.
එතකොට අපිට පටිච්ච සමුප්පාදයෙන් උතන දකින්න පුළුවන්.
දකින්න පුළුවන් නේ. ඔව්. දැන් අපි මේ භාවනා අත්‍යවශ්‍ය සමත භාවනාව කරාට පස්සේ අපිට නිකන් දැන් ඔය සිතිවිලි එනවා අපිට දැන් ඇවිල්ලා යනවා අපි ඒකට අර අරික්ක සංඥා මේ සූත්‍රයේ මේකට අර ෆෝමියුලා එක වගේ අප්ලයි කරපුවාද අපිට දැනගන්න පුළුවන් මේ මොනවද මේවා මේකට සමුදියේ තියෙනවා ඊට පස්සේ අෂ්ටාංගමේ ඇති වෙනවා මෙහෙමම කියලා. ඉතින් අන්න ඒ විදිහට දකින්නක අර මේ යන්කීති සමුදියේ ධම්මෝ සීගණිත වැටෙනවද?
ඔව් මොකද්ද එතන දැන් සමුදියේ අෂ්ටාංගමේ කියන්නේ සිතුවිලි ඇවිල්ලා යනකොට.
ඔව්. ඔව් එතන දැන් අපිට දැන් මේ දැන් හිතේ අපිට තේරෙනෝනේ පංච පාදනස්කන්ධයක් හට ගන්නවා අපිට. ඒ කියන්නේ එතකොට සිතිවිලි එක රූප ඒ කියන්නේ අපි අඳුරන දැක්විය හැදී මේ එකපාරට අපිට මතක් වෙනවනේ එතන මතක් වුණාට පස්සේ දැන් අපි හිතන්නේ ඒක බාහිරේ කියලා
අන්න හරි ඒ මතක් වෙන දේ
ඒකට සිතිවිලි පහල කරනවා
මතක් වෙන දේ බාහිරේ කියලා හිතන එක ඒ මතක් වෙන දේ බාහිරේ කියලා හිතන මට්ටමට යනවනේ
ඔව් එතකොට තමයි එතන සමුදිය ගත්තම එතන අවිද්‍යාවයි තෘෂ්ණාවයි හැටියට නිදෙන්නේ සමුදේ.
ඔව් ආයේ වචන දෙක දානවට වඩා මං කැමති එකේ අර තේරුම දානවනේ. හිතට මේ වචන ටික පොඩ්ඩක් අමතක කරන්න නැත්තම් අපි වචන කියවම් පරණ තේරුමට යනවා.
ඔව් හරි. දැන් අපිට මේ හිතට මතක් වුණාම දැන් අපිට තේරෙන්නේ අර ගොල්ලන් අර මොකදින්ම මේ
එළියේ
තියෙන්නේ තමයි හිත යන්නේ.
ඔව්. අන්න ඕක දකිනවා නම් සමුදේ විදියට හිතට ඇති වෙන දේ එළියේ සිද්ධියක් එළියේ දෙයක් කරන එක සමුදේ.
ඔව්.
හිතට ඇති වුණ දේ හිතේමයි බාහිරයට සම්බන්ධ නැහැ කියන්නේ අත්තංගමේ.
ඔව් අපි ඒක ඒ ඊට වඩා හිතනවා දැන් මේ එහෙම අපිට හිතුණාට මේ ඇත්ත මෙන්න මෙහෙම එකක් කියන්නේ හිතේ ඇති වෙන එක බාහිරයට ඇති නැහැ කියලා.
ඔව් අන්න එතකොට
ඒ අතර සුදු ආරපත්ත දැන් හිතිච්ච එකක් එහෙමම මේ නිරුද්ධ වෙලා යනවා.
ඔව් ඒ ඒක ඒක හිතන්න නැතුව මේක හිතන්න කියලා මං කියන්නේ. හිතපු දේ නිරුද්ධ වෙලා යන කතාව එක වෙනම එකක්.
ඔව්.
මෙතන අපි අර සමුදේ අත්තංගමය කියනකොට එන්න ඕන බාහිරේ පිහිටන එකයි ඒ පිහිටන්නේ මේ හිතේ තියුන එකේ ඇත්ත දකින්න නැති හින්දා කියන එක. ඒකට මේක ඇත්ත දැක්කනම් එළියේ පිහිටන්නේ.
ඔව් ඔව්. දැන් එකෙන් හිතේ කියලා ඉස්සෙල් හිත ගියාට ඊට පස්සේ අපි දැන් කල්පනා කරපුවා මේක මේ හිත ඇතුලේ තියෙන එකක් කියලා ඊට පස්සේ හිතේ තියෙනවා කියලා අපි ගන්නෙ නැහැ නේද එතන.
ඔව්. ඔය කොටසට තමයි අනිච්ච සංඥාව කියන්නේ.
ඔව් ඔව් අනිච්ච සංඥා. දැන් අපි දකින්නවනේ මේක මේ පංච පාදනස්කන්ධය එතන නිරුද්ධ වෙලා යනවා.
ඔව් නිරුද්ධ වෙනවා කියන්නේ අර දැන් සමුදේ යෙදෙනවා නම් ඒක තියෙනවා සමුදේ නැත්තම් නැහැ.
නැහැ. ඔව්. ඒකවද අරගණිය තියනවාද මේ? මොකද අර යංකින් කි සමුදේ ධම්මං කියලා කියන එක බැලු බැල්ම tie වගේ මන්නේ සැකයි උනාක.
ඇයි ඇයි සැක කියන්නේ දැන් සමුදේ ධර්ම
සැක කියන්නේ දැන්
ඔතන සමුදේ ධර්මයේ මොකද්ද? සමුදේ ධර්මය තමයි
ඕක දැන් මේ ඔය විදිහට සතිය තියෙන්නේ සෝවන් වුණාම කියලා නේ කියන්නේ. ඉතින් වැඩි තියෙන්නේ මම බන්න හොදටම දන්නවා මම ඒ සත්කට නම් ඇවිල්ලා නැහැයි කියලා. මේ ඉතින් දැන් මොකක්ද ඒකට දැන් මට හැබැයි මේ මට නිකන් හිතෙනවා මේ දැන් මේක යන්ති අර සමුදී ධම්මන් මේ විකට මේ ඒකමයි මෙතන තියෙන්නේ කියලා. මේ කියන්නේ අර මේ සිතුවිලි වලින් පංච උපාදානස්කන්ධය හැදිලා නිරුද්ධ වෙන එක. ඉතින් මේ මම ඒක ඔයගෙ ක්ලැරිෆයි කරගන්න ඇහුවේ මේ මේක ඊගාන්ට ගණිත දාන්න පුළුවන්ද කියලා මේ හිත ගන්නවා.
මෙහෙමයි දැන් ඔය ධර්මතාවයනේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං.
ඔව්
ඔව් ඕක දකින අවබෝධයට කියන එකක් තමයි සෝවාන් කියන එක. මේක තේරුම් ගත්තා කියන එක. එතකොට අපි තේරුම් ගත්තත් නැසත් ධර්මතාවය ධර්මතාවයමයි.
ධර්මතාවය
මේ හරි. ඒක තේරුම් ගත්ත කෙනාට තමයි සෝවන් වුණා
කියන්නේ. ඔව්.
කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක තමන්ට අවබෝධ වුණා නම්
ඔව්.
මේ සෝවන් වුණා
කියන්නේ. ඔව්.
ආනන්ද හැමදුරන්ට එහෙම කියන්නේ නේද?
ඔව්.
කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඔක තේරුම් ගියා.
ඔව්.
එතකොට මොකද්ද මේ? එතකොට යංකින්චි සමුදේ ධම්මං කියන්නේ මොකද්ද? ඒක තමයි මං කියන්නේ අපි එළියේ පිහිටවපු යම් කිසි දේ තමයි ඔය මේ ධම්ම කියන එක.
ඔව්.
එතකොට සමුදේ දකිනකොට අපිට පේනවා එතකොට මේ සමුදේ තියනකන් විතරයි එළියේ පිහිටන්නේ. සමුදේ නැත්තම් එළියේ පිහිටන්නේ
නැහැ. එළියේ පිහිටන්නේ නැහැ. ඔව්.
කියන ධර්මතාවය. කියන එක තේරුණාද? ඒක අර අපි උපමාවෙන් ගත්තොත් පැහැදිලි වෙයි. අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියන මට්ටමේ ඉන්නකම් සමුදේ යෙදෙනවා. එතකොට සමුදේ යෙදෙන තාක්කල් ඌට බල්ලෙක් ඉන්නවා.
ඔව්.
එතකොට සමුදේ යෙදුන් නැත්නම් ඒක පිහිටන්නේ.
පිහිටන්නේ. ඔව්. දැන් මේ කියන්නේ දැන් සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා කියලා නිකන් ප්‍රවාහය වගේ එකක් බලාගෙන හිටියට ඒකෙන් මේ ඒකෙන් ඔය අවබෝධය මේ අපි හිතුවට එන්නේ වගේ නේද?
ඒක තමයි මම මේ කියන් ට්‍රයි කරන්නේ. අර ඇති වෙලා නැති වෙන කතාව නෙවෙයි ඔය. ප්‍රවාහයක් වගේ ඇති වෙලා නැති වෙලා යන කතාව නෙවෙයි.
නෙමෙයි නේ. ඔව්.
මේ හේතු යෙදෙනකොට මෙහෙම තියෙනවා.
තියෙනවා.
හේතු යෙදෙන්නේ නැත්නම් එහෙම පිටින්නේ කියන එක. ඉතින් ඔය සිද්ධියේ දැන් මොකද ඔය පැත්තකින් කිව්වොත් දැන් හේතු දිගටම යෙදිලා තියෙනවා නම් තියෙනවා වගේ පේනවා.
තියෙනවා වගේ පේනවා
නේ. හේතු නැති වුණොත් තමයි එකෙන් මිදෙන්නේ.
හරි.
එතකොට දැන් අපි හිතමු අර බල්ලගේ අවිද්‍යාවයි මුලාවයි තියෙන තාක්කල් ඌට බල්ලෙක් ඉන්නවා. එතන බැලුවක් නැතත් ඌට බල්ලා ඉන්නවා.
බල්ලෙක් ඉන්නවා.
ඔව්. එතකොට මේ අවබෝධයේ ආවොත් ඔතන මෙහෙම සිද්ධියක් නෙවෙන්නේ මේ මුලාව හින්දානේ ඔහොම හිතෙන්නේ කියලා දැනගත්තු දවසට එතකොට දැන් මුලා වෙන ගතිය තිබුණත් ඌ දන්නවා මේ හේතු යෙදුන හින්දානේ මුලා වෙලා තියෙන්නේ. ওই හේතු යෙදුන නැත්තම් මුලා වෙන්නේ නැහැ. කියන අවබෝධයක් එනවා. ඒ කියන්නේ අපි දැන් ඔන්න එළියේ දෙයක් තියනවා කියලා අපිට පරණ පුරුද්දට හිතුණට නුවණින් බලන්න හැකියාව තියෙන මේ මුලාව හින්දානේ එළියේ තියෙනවා කියලා හිතුවි. මේ මුලාව යෙදුන නැත්තම් ඕක පිහිටන්නේ නැහැ. ඔව්. ඔය හිතට පෙනුන මේ අර චිත්ත රූපයක් මට්ටමට වැටෙනවා.
ඔව්.
එළිය සතර මහා ධාතු රූපයක් වෙන්නේ නැහැ. ඒ හේතු යෙදෙනකොට මේ ඵලය හේතු යෙදුන්නේ නැත්නම් ඵලය තිහිටන්නේ.
ඔව් මේ සෞඛ්‍ය ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි නාම රූපය කියපුවම ඒ කියන්නේ විඥානයේ නාම රූපය කියපුවම ඒක මේක හැමතිස්සෙම රූප සංඥාව දෙක නේන රූපේ. ඒ රූපේ කියන්නේ මේ නාම ධර්ම තියෙනවා. අදිටක රූප සංඥාව දෙකන රූපේ හැටියට තියෙන්නේ.
ඔව් ඇත්තටම එන්නේ සංඥා වේදනා සංඥා කියන දෙක තමයි. හරි. එක්ක වේදනා වෙන්න පුළුවන් නැත්නම් සංඥා වෙන්න පුළුවන්. මේ දෙක තමයි අපිට ප්‍රකට
වෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපි ගන්නේ මේ හතර මහා ධාතු රූපයක් කියලා
එහෙමද? ඔව්. වේදනා සංඥා මට්ටම අපිට අමතක වෙලා අපි හිතනවා මේ තියෙන රූපයක්මයි මේ දැනගත්තේ.
ඔව් කියලා
හරි. ඔව්. දැන් අපේ මනසට අරමුණු වෙනකොට එක්කෝ අර කලින් දැනුණ වේදනාව හරි එතන තිබුණ සංඥාව හරි තමයි මනස පටන් ගන්නෙ. ඕකට අපේ පරණ අත්දැකීමත් ඇදලා දාලා ඒක හිතනකොට අර එළියේ රූපෙට තමයි ඕක සම්බන්ධ
කරන්නේ.
අර සංඥා වේදනා මට්ටම අමතක වෙනවා. ආහිර රූපෙටම ගැට ගහනවා. ඒක ගැන හිතන ටික.
ඔව්.
එතකොට රූප උපාදානෙට අහුවෙලා. රූප උපාදානෙ
මේ දැන් අපි ආයතන පහ ගත්තම එතන දැන් අපි ඇහැ ගත්තොත් උදාහරණයක් වශයෙන් එතන කියනෝනේ දැන් ඇහැයි රූපයයි රූපස්කන්ධය කියලා.
ඔව්.
අනේ ගන්න. ඒ කියන්නේ අනිස්කන්ධ හතර මේ අනිත්‍යී සාමාන්‍ය විදිහට තියෙනවා. දැන් මේකේ නාම රූපය කියපුවම මේ ඒ රූපයට තරවිදී රූප සංඥාවය එහෙමද?
හත්ත තත්ත්වයේ සංඥාව.
මොකද ආයතන පහෙන් ගන්නවා.
දැන් ඇහැයි රූපෙයි කියනකොට ඔය දෙකෙත් හත්ත තත්ත්වයේ සංඥා මට්ටමක් විතරයි.
නාම රූපය.
අපි බාර අරන් තියන්නේ ඇහැ කියලා අර ෆිසිකල් රූපයක් තියනවා රූපයක් කියලා. සතර මහා ධාතු රූපයක් තියනවා කියලානේ බාරගන්නේ.
ඔව්.
එතකොට උපාදාන කරලා. ඔක සංඥාවක් මට්ටමින් දැක්කනම් උපාදාන වෙලා
නැහැ.
ආ. එතන හිතේම පෙන්නන දෙයක් කියලා විතරක් ඒක දකිනවා නම්.
ඔව්.
එතකොට බාහිර රූපයක් උපාදාන කරලා
නැහැනේ.
ඔව්. එතකොට ඒ මට්ටම නාම රූප මට්ටමක් විතරයි.
හරි.
නාම රූපයක් විතරයි. එළියේ තියෙන රූපයන් නෙමෙයි. ඒතකොට නිත්‍ය කරලා නැහැ. එළියේ තිබ්බොත් තමයි නිත්‍ය කරලා
තියෙන්නේ. ඔව්. මේ සාපෝණි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අපි දැන් හැදත්තම ඇහි රූපයේ කියනකොට එතන අපි ගන්නේ අර වර්ණ සටහනනේ. එතකොට දැන් අපිට මේ රූප සංඥෙන් එතන දැන් ඇහි රූපයයි චක්කු විඤ්ඤාණය ආපුවට ආපුවම එතන වේදනා සංඥා හැදෙනා නේද? ඒ සංඥාවයි මේ අර ප්‍රසාද රූපයයි මේ ප්‍රසාද රූපෙ මේ අර ඇසි හැදෙන රූපසට අහන්නයි එකමද ඒ දෙක වෙනස්ද?
ඇහි හැදෙන රූපසට අහන කිව්වේ දැන් ඔතන ඒක මේ
කොහොමද අර ගැටෙනකොට සිතන රූපයක් ඇහෙන් හදනවනේ රූපයක් වර්ණ සටහන කියන එක.
ඔව්. ප්‍රතිබිම්බේ
ඒකයි මං හිතේ වර්ණ සටහනයි දැන් ෆීසින් හැදෙනවනේ දැන් මේ වේදනා සංඥා විචේතනා හැදෙනවනේ හැදෙනකොට හිතන එනවනේ සංඥාව මේ සංඥාවයි අර වර්ණ සටහනයි මං හිතේ එකමද කියලා
එකම වෙන්න බෑනේ දැන් ඔයා අහන්නේ දැන් අපි එහෙම හිතන්නකෝ කණ්ණාඩිය යන ප්‍රතිබිම්බයක් තියෙනවා අපි ඒක දකිනවා නේද එතකොට දැන් සංඥාව ওই ප්‍රතිබිම්බය ගැන අපිට ඕන දෙයක් හිතෙන්න පුළුවන්
නේ
ඔව් ඒක සංඥාව ඇති වෙන්නේ අපේ හිතේ මිසක් කණ්ණාඩිය ඇතුලේ නෙවෙයි
ඔව්
හරි ඒ ප්‍රතිබිම්බය කියන එක ඒක ටිකක් අර යම් කිසි ෆිසිකල් මට්ටමක් ඒක හිතට අයිති මට්ටමක් නෙවෙයි හැබැයි ඒක සතර මහා ධාතු රූපයක්ම කියන්නත් බෑ හිතට අරමුණු වෙන නිකන් රූප මට්ටමක් උතන තමයි අර ඕකට තමයි නාම රූපය කියන්නේ ඔන්න ඔය ඡායා මට්ටම ඒක ෆිසිකල් රූපයක් කියන්නත් බෑ ප්‍රතිබිම්බ මට්ටම
සංඥාවක සංඥාව
කියන එකත් ඔයතනම තියෙනවා මොකද දැන් සංඥාව කියන එකත් දැනගන්නේ හිතනේ
ඔව්
අතට විඥානෙට අරමුණු වෙන ඒකේ සංඥාත් අරමුණු වෙනවා වේදනාත් අරමුණු වෙනවා
ඔව්
එතකොට අපිට ඒකෙන් වේදනාව ප්‍රකට වෙන්නත් පුළුවන් සංඥාව ප්‍රකට වෙන්නත් පුළුවන් ඒ දෙකම නිකන් දකින්න හිතටම දැන් හිත කණ්ණාඩියක් විදිහට ගත්තොත් ඒ කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බ වගේ ඕවා ඒ ටික හිතට පේන ප්‍රතිබිම්බ ටික නිකන් සටහන් ටික පිළිබිඹු වෙනවා කියන්නේ දැන් හිතට
ඒ වගේ එකක් ඔය සංඥාව කියන්නේ
එහෙමද ඔව් හිතට විතරයි ඒ ටික අහුවෙන්නේ එන කාටවත්
අහුවෙන්නේ
නැහැ. හරි. හිතට විතරක් දකින්න පුළුවන් ප්‍රතිබිම්බ මාත්‍රයක් වගේ. සතහන් මාත්‍රයක්. ඒක ඒකේ එක ගතියක් වේදනා කියන ගතිය, තව ගතියක් සංඥා කියන ගතිය.
ඔව්.
ওই දෙකම නිකන් හිතට හිත කියන කණ්ණාඩියේ ප්‍රතිබිම්බ වගේ කියලා හිතන්නකෝ.
ඔව්.
නෑ. ඇහි මට්ටම නෙවෙයි දැන් ඔය හිතේ මට්ටම ඒකට.
හිතේ මට්ටම. ඔව්.
එතකොට ඔකට බාහිර රූපයක් අයිති නැහැ.
බාහිර රූපයක් අයිති නැහැ.
ඒ අතන තමයි අර එතනින්ම උපදින කියන එක යෙදෙන්නේ. තජ්ජෝ සමන්නාහරෝ එක.
තජ්ජෝ සමන්නාහරෝ කියලා විස්තර කරේ.
ඔව් එතනින්ම පැන නගින ස්වභාවයකට ඒ කියන්නේ ප්‍රතිබිම්බය කියලා හිතන්නකො.
ඔව්.
දැන් මේ ප්‍රතිබිම්බය කියන එක කණ්ණාඩියට අයිතිත් නැහැ, එළිය රූපෙට අයිතිත් නැහැ. එතනින් පැන
නගින
දෙයක්. ඔව්. ඒතරේ ප්‍රතිබිම්බෙට අපේ මේ විඥානේ මේ අරමුණු වෙනවා.
ඔව්.
විඥානේ යොමු වෙනවා වගේ.
ඔව්.
ඒතර විඥානෙත් අපේ එකක් නෙමෙයි ඔතනින්ම පැන නගින දෙයක්.
ඔව්.
ඒ දෙක නිකන් එකට ගැටෙන ගතිය තමයි අර සමන්නාහරෝ කියන්නේ.
හරි.
විඥානේ කියන්නේ නිකන් අර මනස එනෙහි කරන ගතියක් වගේ. ඒකට අර ප්‍රතිබිම්බේ අහු වෙනවා කියන එක තමයි සමන්නාහරෝ කියන්නේ. තජ්ජෝ කියන්නේ තනින්ම හැදුන ප්‍රතිබිම්බේ ඒ මොහොතේ මුණ ගැහෙනවා වගේ.
හරි.
සමන්නාහරෝ කියනකොට. හැබැයි ඔය දෙකම තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පන්න ස්වභාවයක්.
කියන්නේ
එතනින්ම පැන නැගුණු දෙයක්. ඒ හේතු වියදෙන හින්දා පැන නැගුණු දෙයක්.
දැන් මේ කියනකොට දැන් අනිත්‍යයි කියනකොට දැන් එතන අදහස් කරන්නේ අර ඇහි ප්‍රසාද රූපේ මේ අනිත්‍යයි කියන එක එහෙමයිද කියන්නේ
අනිත්‍ය කියනකොට දාන්න එපා වෙනස් වෙනවා නැත්තම් නැති වෙලා ගියා කියන එක ඒකෙන් තමයි ඔයාට ඔය ප්‍රශ්නේ
ඉන්නේ හැමතැනටම අපි අර ෆෝමියුලා එක ඇප්ලයි කරන්න ඕනේ දැර
ඔව් ලෝකෝත්තර දර්ශනේ නම් ඒකම දාන්න එතකොට
ඇහැට ඒක මේ
ඒක තමයි ඇහැට ඇහැ කොහොමද පිහිටියේ දැන් ඇහැ
පිහිටියේ කියන එකනේ ඔව්
ඇහැ කියන එක අපි තියනවා කියලා හිතුවට
ඔව්
ඇත්ත තත්ත්වේ උනේ උතන අර මනසෙන්ම උපදින දෙයක් මනසෙන්ම දැක්කා වගේ වැඩක් නේ වෙලා
තියෙන්නේ. ඔව් ඔව්.
ඒ දර්ශනය වෙනවා කියන එක.
ඔව්.
හිතට අරමුණු වෙන ස්වභාවයක් ඉපදිලා ඒක දැකලා.
ඔව්.
ඔතන හැක් කියලා දෙයක් ෆිසිකල් දෙයක් නැහැ. ඒතර ඔතන ඇත්ත දන්නේ නැති හින්දාමයි අපි හැක් තියනවා කියලා හිතන්නේ. ආ මේ පේන්න නම් හැක් තියනවා.
හිතට අරමුණු වෙන දෙයක් මට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. හිතට අරමුණු වෙන දෙයක් මේ
හිතෙන්ම දැනගෙන. ඒ කියන්නේ හිතට අරමුණු වෙන දෙයත් හදලා තියෙන්නේ හිතමයි.
ඔව්.
හිතම නිර්මාණය කරපු දෙයක් හිතෙන්ම දැනගෙන.
ඔව්. දැන් අර මේ ප්‍රසාද රූපේ හදන්නේ හිත කියලා කියනකොට කියන්නේ එහෙමයි කියන්නේ.
ප්‍රසාද රූපය කියන එක අර ෆිසිකල් මට්ටමින් හිතන්න එපා. දැන් ඇහැ.
ඔව්.
ඇහැ. ඇහැ හදලා දීපු වර්ණ සටහන එහෙම ස්වභාවයක් යෙදෙන්න ඕන. ඒක වෙනම කතාවක්. ඒක හේතු.
ඔව්.
එතකොට ඒකේ ඵලය විදිහට දැන් විඥානයක් හටගෙන විඥානෙට මොනවද අරමුණු වෙලානේ.
ඔව්.
එතකොට ඒක අර ප්‍රසාද රූපෙනු පැන නගිනු ස්වභාවයක් තමයි විඥානෙ දැනගෙන තියෙන්නේ.
ඔව්.
එතකොට ප්‍රසාද රූපෙම විඥානෙට පේනවා කියන මට තියන්නේ එපා. ඒකට ආයේ ෆිසිකල් මට්ටමකට යනවනේ.
ඔව්.
ඔක අපි තේරුම්
ගන්න ඕනේ. අපි ඇස අනිත්‍ය කියපුවම කියන්නේ එතන ඒ අනිත්‍ය කියන කියන්නේ ප්‍රසාද රූපයට සම්බන්ධව නේද?
ඔව් දැන් ප්‍රසාද රූපය කියන එක දැන් ගන්නකොර කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බය කියලා.
ඔව් හරි.
දැන් ඔන්න ප්‍රතිබිම්බය තමයි විඥාණයට පේන්නේ. දැන් ප්‍රතිබිම්බය දැකලා අපි කිව්වොත් කණ්ණාඩිය තියනවා කියලා.
ඔව්.
කණ්ණාඩියක් පේන්නේ නැහැ නේ ප්‍රතිබිම්බෙනේ දැකලා
තියෙන්නේ.
ඔව්. හරි. ඔව්. ඒකට කණ්ණාඩිය තියනවා කියනවා වගේ කතාවක් තමයි ඇහැ තියනවා කියන කතාව.
ඔව්.
ඒක ඇහැක් පෙනිලා නෙමෙයි තියනවා කියන්නේ.
ඔව්.
ප්‍රතිබිම්බයක් පේන හින්දා මේක පේන්න නම් ඇහැක් තියෙන්න ඕන. මේ මේක පේන්න නම් කණ්ණාඩියක් තියෙන්න ඕන කියනවා වගේ කතාවක්. ඒ කියන්නේ ඒකත් විඥාණයෙන්ම හදන දෙයක්. ඒකත් විඥාණිකින් දැනගන්නවා මිසක් ඇහක් තියෙන හින්දා දැනගන්නව නෙවෙයි.
ආ හෝ හෝ.
ඒ කියන්නේ අපි ප්‍රතිබිම්බෙ දිහා බලලා ආ මේක පේන්න නම් මේ හේතුව තියෙන්න ඕන කියලා කියනවා. එළිය රූපයක් තියෙන්න ඕන මේ කණ්ණාඩියේ ප්‍රතිබිම්බෙ හැදෙන්න නම් කියලා අපි කියනවා. හැබැයි එළිය රූපේ දැකලා නෙවෙයි ඔක කියන්නේ. ඒක අරක මත හිතම ගොඩනගන දෙයක්. ඒ කියන්නේ තවත් ඒක විඥාණයම වැඩක්.
ඔව්. මේ අර නන්දකෝවාද සූත්‍රයේ මේ පොඩි විවරණයක් දෙනවා මේ මේ අර කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ මේ ඇහිච්චදි කියලා දැන් මේ මොනවද අර
ඒකෙන් අදහස් කළේ මොකක්ද කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. ඒ අස අනිත්‍ය බව දැකලා කියන්නේ මේ තියෙන ඇහැ වෙනස් වෙලා යනවා කියන එකද? එහෙම නැත්නම් හිතේ තියුණ ඇහැ අපි පිහිටෙව්වා කියන එකද?
ඔව්
ඔව්. තන ගැඹුරින් ගන්න ඕන. ඔව්. හිතෙන් දැනගත්තු එක තියනවා කියලා හිතපු එක නිත්‍ය. ඒතකොට එහෙම කරන්න බෑ කියන එක තමයි අනිත්‍ය.
ඔව්.
හිතෙන් කියපු එක නිත්‍ය හැක් වෙන්න බෑ. පිහිටවන්න බෑ. එතකොට අනිත්‍යයි. ඒකට පිහිටවන්න බැරි කමම අනිත්‍යයි කියලා දැක්කොත් ඔන්න එහෙන් මිදීමක් තියෙනවනේ එතන.
ඔව්. පිහිටවන්න බැහැ කියලා.
ඔව්. ඒක තමයි අනිත්‍ය කියන්නේ.
ආ
හෝ හෝ. ඒක අනිත් ලෝකෙට අයිති දැක්ම තමයි ඇහැ තිබුණට උක වෙනස් වෙනවනේ කියන එක. ඒතර ඒකේ මේකේ තියෙනවා වෙනසක්.
ඔව්. ඇහැ තිබුණට උක වෙනස් වෙනවනේ මේ
ඒක නෙමෙයි යතන අදහස් වෙන්නේ. හිතෙන් කියපු දේ අපි නිත්‍ය සංඥාවෙන් අරගෙන නේ හැප්පිහිටලා තියෙන්නේ. එහෙම නිත්‍ය කරන්න බෑනේ. හැප්පිහිටිනා කියලා පිහිටවන්න බැරි ගතියක් තියෙනවා තමයි. අපිට නිත්‍යද අනිත්‍යද කියනකොට ගන්න. කියන්නේ හැප්පිහිටවන්න පුළුවන්ද බැයිද කියලා අහුවා වගේ අදහසක්. වේදනාව දැනෙනකොට අපිට හිතෙන්නේ මොකද්ද කකුල රිදෙනවා කියලානේ.
ඔව් කකුල රිදෙනවා කියලා.
ඔව්. ඒතර කකුල රිදෙනවා කියන එක බලා ඉන්නකොට ওই වේදනාව වැඩි වෙනවා. ඉන්න බැරි ගානකට
එනවා. ඔව්.
එන්න එන්න වැඩි
වෙනවනේ.
ඔව්. ඒ දිහා බලපු ගමන් ඔක වැඩි වෙන්න ගන්නවා. එතකොට මේක කකුල හොල්ලන්නමයි හිතෙන්නේ.
ඔව්.
ඒ ඒ අපි හෙල්ලුවොත් වේදනාව දැනෙන්නේ නැහැ නේ ඊට පස්සේ.
ඔව්.
හැබැයි හෙල්ලුවේ නැත්තම් ඒ වේදනාව දැනෙනවා. දැන්
ඔව්.
ඒ වේදනාව දැනෙනකොට ඔන්න අනිච්ච සංඥාව වඩන්න පුළුවන් නම්. දැන් ඔක අර අර ලෝකෙට අයිතිමත්මෙන් අනිත්‍ය අනිත්‍යයි කිව්වට මේක අනිත්‍ය වෙන්නේ නැහැ. විදෙනවනේ.
ඔව්.
තවත් විදෙනව මිසක් ඒක නැතිලා යන්නේ
නැහැ.
ඒක කොට ඔන්න ඔතෙන්දි තමයි අර මං කියපු දැන් වේදනා කියන මට්ටමට ගත්තොත් වේදනාව කියන්නේ මේකයි. ඕක නිත්‍ය කළා කියන්නේ මේ කකුලට අයිති කළා. ඒකට මේ වේදනාව කකුලට අයිති දෙයක්ද නැත්නම් හිත දැනිලා අපි කකුලක් හැදුවද?
ඔව්.
මේ කාය ස්පර්ශයෙන් වේදනා ගතියක් දැනුණා. ඒකේ කකුලක් නැහැ. ඒකට මනසෙන් තමයි අර අපේ පෙර අද්දකීම් ටික අරන් කකුලක රූපයක් දෙන්නේ. එතකොට ඒ එතන ඔන්න අවිද්‍යාව යෙදුනහම ඔය පේන එක අර එළියේ බාහිර කකුල කියලා හිතනවා.
ඔව්.
එතකොට රූපයක් පිහිටෝලා.
ඔව්.
එතකොට මෙන්න මෙතන අවිද්‍යාව මුලාව හින්දා නේද ඔය කකුලට රිදෙනවා කියලා දැනෙන්නේ.
ඔව්.
කියලා වේදනාව දැනෙද්දිම බලන්න ඕන.
මොකක්ද මේ වේදනාව?
වේදනාව දැනෙන කොට ඕකත් බලන්න මෙහෙම රිදෙන්නේ මේ කකුලට කියලා හිතුවට ඕක අවිද්‍යාව යෙදි ළමයි කකුලට රිදෙනවා කියන්නේ මොකද කකුල කියන එක මනසෙන් හදපු එක. ඒක එළියේ තියෙන විදිහක් නෑ. එහෙනම් මෙතන තියෙන්නේ වේදනාවක් විතරයි ඒක පස්සපච්චා වේදනා කාය ස්පර්ශේ වේදනාවක් ඒක කකුලකටයි තිනේ කියන ඔන්න ඕක දැක්කොත් තමයි අර වේදනාවෙන් මිදෙන්නේ වේදනාවෙන්
ඕක දැක්කම මොකද කිව්වේ
වේදනාවෙන් මිදෙනවා මේ තව විදිහට කිව්වොත් අවබෝධය
ඔව්
ඒ අවබෝධයෙන්ම ඉතින් වේදනාව දිහා බලාගෙන ඉන්නත් වෙනවා දැන් වේදනාව දැනුන්නේ නැත්නම් ඕක බලන්නත් බෑනේ ඒක දැන් අපේ තියෙන දෘෂ්ටියක් කැඩෙන්නම ඕනනේ අවබෝධයෙන්නේ දැන් අපේ දෘෂ්ටිය ඒ කකුල රිදෙනවා කියන එක.
ඔව්.
ඒකට ඇත්ත ඉන්න ඕන නෑ කාය ස්පර්ශය නිසා වේදනාවක් තියෙන ඒකට කකුලක් අයිති නෑ. පස්සපච්චය වේදනා. වේදනාව කියන එක හිතට දැනුන දෙයක්. හිතට දැනෙන දේ බාහිර රූපයකට අයිති වෙන්න බෑ.
ඔව්.
ඒක වෙන නුවණ આવොත් කකුල රිදෙන එක නැති වෙනවා. වේදනාවක් තියෙයි. වෙනස් කරන්න කකුලක් රිහිටන්නේ.
ආදී
ඒ අවබෝධය එන්න පුළුවන් ඉතින් එතන.
ඔව්
ඔව්. එතකොට ඒ අනිත්‍ය සංඥාව වැඩෙන්නේ. ඒ කියන්නේ මම කියපු
විදිහට. ආ ඒකනේ
වැඩි අනිත්‍ය සංඥා වේදනාව වෙනස් වෙනවා කියලා බලුවට ඔය වේදනාව නැති වෙන්නේ. තව වැඩි වෙනවා මිසක්.
ආදී
තේරෙනවද ඒ දෙකේ වෙනස? ඔක මන් දන්නේ මේ හාමුදුරුව අදහස් කළේ ඒකද කියලා. ඉතින් එතන ඇත්ත දකින්න හැකියාවක් තියෙනවා මේ විදිහට.
ඒකට
ඒක අවබෝධ වෙනවා කියනකොට ඉතින් අනිත් ටික තියෙනවා නේ දෙන්නම ඕනේ. බොජ්ජංග වැඩෙනවා කියන සේරමයි යෙදෙන්නේ ඇත්ත දැකීම තුලනේ. අකමැයි චතුරාර්ය සත්‍යමයි ඔතන යෙදෙන්නේ.
මොකද?
චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ දුකයි සමුදයයි නිරෝධයයි කියන තුන.
හරි.
මේ මෙහෙමනේ වේදනාව හින්දා දුකක්.
පොඩ්ඩක් කියලා කතා කරද්දී මේ සිස්ටමකට තියෙන සත්‍යම ඔක්කොමටික ආවා.
එතන පැහැදිලිද දන්නේ දැන් වේදනාව හින්දා දුකක් ඇති උනේ ඇයි? ඕක කකුල රිදෙනවා කියපු හින්දා. කකුලට සම්බන්ධ කරපු හින්දා අන්න දුක. එතකොට දුක්ඛ සමුදය තියෙන්නේ අර මේ අපි කකුලක් හදලා ඒක සතර මහා ධාතු කරලා මේ දැනුන වේදනාව ඒකට අයිති කරලා. එතකොට දුක්ඛ සමුදය. එතකොට එහෙම නොකළනම් දුක ඇති වෙන්න විදිහක් නැහැ. කකුල රිදෙනවා කියලා දෙයක් ඇති වෙන්න විදිහක් නැහැ. වේදනාවක් නම්
තියෙන්නේ.
ඒක කකුලට අයිති නැහැ.
හරි.
එතකොට ඒකයි එතන චතුරාර්ය සත්‍යයේ යෙදෙනවා එතකොට.
හරි.
ඒක ඕක අවබෝධ වෙන්න ඉතින් අර කියන ධර්මතා ඔක්කොම යෙදෙනවා අපි.
ඔව්.
ඒ බව දකින්න පුළුවන්.
ඔව්.
ඒක දකින්න තමයි මම හිතන්නේ අර මං කියපු අර අවබෝධය හොඳට අරගෙන තිබුණොත් ලේසි කියලා. හරි නේද?
හරි හරි කොහොමද කියන්නේ? දැන් ඔයා මාතර තියනවා කිව්වේ මේ next month ඉඳලා දෙන්නේ.
ඔව් ඔව්. සැප්තැම්බර් 6 වෙනිදා මං හිතන්නේ.
ආ සැප්තැම්බර් 5 වෙනිදා දෙන්නේ
නේද?
ඔව්. ඉතින් Sunday දවසක් නේ?
ඔව් ඔව්. Sunday මං හිතන්නේ 9 ඉඳන් 1 විතර වෙනකන් වගේ ඇත්තේ.
ඔය ඔය බුක් එකක් පහරි ගස්සල තියෙනවද මජ්ජේ සූත්‍රය ගැන?
මගේ අර දෙවෙනි පොත මජ්ජේ
සූත්‍රය. ඔව් මම ඔයාලට බල කියවල තියෙනවා අනිත්‍ය සංඥාව ඒක ළඟදී ආපු එක.
ඒ තුන්වෙනි එක.
ඒකත් මේ මේ පටිච්ච සමුප්පාදේ මං කියවල තියෙනවා.
ඒක.
ඒකම ඉන්ටර්නෙට් එකකින් අරන් කියෙව්වේ. මජ්ජේ තවත් එකක් මජ්ජේ සූත්‍රය
ගැන මධ්‍යම මධ්‍යම ප්‍රතිපදාව කියන එක තමයි දෙක.
අර පාලිස්ථාන තියෙන්නේ.
ඔව්. අසුරට